චන්දිම ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5කට වැඩිය නැහැ.
ස්තුතියි මුලසුනට මන්ත්‍රීතුමනි. අනාගත පරපුරේ අවශ්‍යතාවන් සපුරා ගැනීමේ හැකියාව අවධානයක් නොවන පරිදි වර්තමාන පරපුරේ අවස්ථා සපුරීම සපුරණ සංවර්ධන සහ ස්ථිරසාර සංවර්ධන බවත් එෙහිදී ආර්ථික සහ සමාජීය පරිසර කරුණු කරෙහි එකා සමාන පරතැබීමක් සිදු කරන බවත් ඉලක්ක දායකක් සහ ඒ ආශ්‍රිත හඳුනාගත් අරමුණ 189ක් ඔස්සේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බව මේ පනතේ කියා තිබෙනවා. ඒ මේ අන්තර්ගත කරුණු දිහා බලුවම ගලු මාසුන මන්ත්‍රීතුමනි මේ පනතේ ගැටලුවක් නොමැතිවා තමයි වෙනියන්නේ. තිරසාර සංවර්ධන සභාව සකස් වීම සම්බන්ධිනුත් අපි වරදක් රකින්නේ නැහැ. හැබැයි මේ තනතුරු ලබා දීමේදී වැඩක් කළ හැකි පිරිස පත් කළ යුතුයි. වරස් ප්‍රසාද පමණක් භුක්ති විඳිනමින් කල්මරණ මොන සාතික තිබුණත් පත් කළ වැඩක් නැහැ. එක දුරයක් කාලයක අවසන් වෙනකොට ප්‍රගතිය සොල්ලපල්ල නැවත පත් කිරීම නොකිරීම තීරණය කරන්න සිද්ධ වෙනවා. ඒ කාලේ මීන් ලංකා ආයතනයට තෙල් සංස්ථාවට ගුවන් විදුලි සංස්ථාව සභාපති වරුන් වගේ සභාපතින් පත් කළා තිබුණේ ඒ විදියට. ඒක නිසා ඒ විදියට නුසුසුසුසාට තන ලබා දීම සුසු නැහැ. පසුක රජ සමයේ සංවර්ධනය කතා කරපු නායකව ගමට ගිහින් වැඩිපුරම කතා කරේ අනාගත පරපුර ගැන. යන රැස්වීමවලදී සාටක වලින් ඔසවගත් පාසල් වයසේ දරුවන් වටකර ගනිමින් අම්මලාගේ අතේ ඉන්න දරුවන් වෘතල් කරමින් අනාගතය තමන්ගේ දරුවන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට ඔයගොල්ලෝ උත්සාහ කරා. 2010 ජනාධිපතිවරයා හා ඉන්පසු තමයි ඒ උදවියගේ සන්දර්ශන අපි වැඩිපුරම දැක්කේ. හැබැයි 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ අපි මුළු රටම දැක්කා ඒ ආඩම්බරකාර තාත්තා දරුවන්ට සලකලා තිබිච්ච හැටි. දරුවන්ට රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා අරන් දීලා තිබුණා. ගම්පහින් සහ කොළඹින් කෝටි ගණන් වටිනා ඉඩම් අරන් දීලා තිබුණා මැණික් විකුණලා. දරුවන් වෙනුවෙන් රොකට් එවලා තිබුණා. නමුත් ඒවා ගියතන හොයාගන්න බැරි වුණා. දරුවන් වෙනුවෙන් මතරස් තියලා තිබුණාට බාර් එකක් නැති තැනක් හොයාගන්න බැරි වුණා. ඒ වගේම දරුවන්ට අනාගත දරුවන්ට වඳින්න පුදන්න අනුරාධපුරේ මහමුවන උවනේ රණවිරුසයක් ඇදුවා. හැබැයි ඒක නිදන් කර රත්නම් වෙච්ච වලට වෙච්ච දයක් අපිට අදටත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේ අනාගත පරපුරට අපේ උරුමය දැක බලා ගන්න කොළඹ කටුගේ අලුත් වැඩිය කරා. ඒ කටුගේ තිබිච්ච රජතුමාගේ කඩු රද වෙනකම් වෙච්ච දයක් නෑ. එහෙම තමයි මුලසුන මන්ත්‍රීතුමනි ඒ කාලේ අනාගත පරපුර වෙනුවෙන් රාජපක්ෂ වරුන් සංවර්ධන කටයුතු කරේ. රාජපක්ෂ යුගයේ ඇඳෙන්නේ ආශ්චර්ය යුගය කියලා. එහෙම ආශ්චර්යට ගියා නම් අපට තියා අද එක්සත් ජාතීන්ටවත් මේ ශ්‍රී ලංකාව තුළ ත්‍රිසාර සංවර්ධනය ගැන කතා කරන්නවත් එක ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි අපි එහෙම කරලා පෞගේ කාලේ අවසන් වුණේ ඇමරිකන් ඩොලර් බිලියන 10,000ක නායකුත් එක්ක. ඒක පෞතම අපිට අඩත් මේ කිවන්නේ. ඒ යුගය ආශ්චර්ය ලංගලා තිබුණා නම් තිබුණේ රාජපක්ෂ පවුල්වල අයට හිතමිතුරන්ට සහ ගෝලපාලයන්ට විතරයි. ඒ විදිහට තමයි ඒ කාලේ සංවර්ධන ක්‍රියාත්මක වුණේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අපි බලාපොරොත්තු වෙන මේ පනත මගින් ත්‍රිසාර සංවර්ධනය සඳහා නිවැරදි ප්‍රතිපත්තිය උපාය මාර්ග වගේම නීතිමය රාමුව සකස් කරන්න. ඒ වගේම ස්වභාවික සමාජීය ආර්ථික සම්පත් පරිසර හිතකාමි ලෙස කාර්යක්ෂමව පරිහරණය කරන කිරීම සාතික කරන්නට ආණ්ඩුවේ සියලුම තීරණ ගැනීමේදී පරිසර හා අනිකුත් සමාජීය කරුණු ඒකාබද්ධ වන පරිදි තීරණ ගැනීම සපුරා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා මේ පනතමකින්. ඒ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි, අද මේ ලෝකයේ හරිත අන්තවාදී පිරිස් ඉන්නවා. ඒ වගේම පරිසර විනාශකාරී පිරිස් ඉන්නවා. ඒ වගේම ඒ සම්පත් ආරක්ෂා නොකරන පිරිස් ඉන්නවා. ඒ වගේම මානවයා ආරක්ෂා නොකරන පිරිස් ඉන්නවා. ඒ නිසා මේ සියලුම ශේෂ්ත්‍රය අපි ආරක්ෂා කළ යුතුයි. එහෙම නැතුව මේ රටේ තියෙන සම්පත් හරිත අන්තවාදීන්ටවත් ඒ වගේම පරිසර විනාශ කරන ඒ කාලේ හිටපු ඒ විනාශකාරීන්ටවත් ඒ වගේම ජනතාව මහජන අමතක කළා අනිත් ආංශ දෙක ගැන කල්පනා කරන පිස් වලටවත් යොමු කරන්න අපිට හැකියාවක්
නැහැ. ඒ
නිසා මේ සියලුම දේවල් සමතුලිතභාවයෙන් පවත්වා ගියේ නැත්නම් අපිට මේ තිරසර සංවර්ධනය ළඟා කරන්න බැරි වෙන බව තමයි මගේ හැඟීම. ඒක නිසා මේ සියලුම අංශ වලට සාධාරණත්වය ඉදිරි කිරීම තුළින් විතරයි අපිට තිරසර සංවර්ධනය ළඟා කිරීම හැකියාව ලැබෙන්නේ කියලා ප්‍රකාශ මම නියොන
ඉස්සුදී. ස්තුතියි. සින්න ජයරත්න මන්ත්‍රීතුමා, ඉසක් රහමන් මන්ත්‍රීතුමා, එවනම් ගරු අමාත්‍ය ගාමිණී ජයක්‍රම පෙරමැතිතුමා.
ගරු මං හිතන ඉස්සෙල්ලා සංසුදලේ ඇතික අනුමත කරලා, මොකද කාලය ප්‍රශ්න නිසා මගේ කතාව කරද මං කතාව කරලා ඒක හොඳනේ. ගරු අපේ සභාපතිතුමනි, අද හරි සුබ දවසක්. මේ ඔක්කොම එකට සම්බන්ධ වුණා. මොකද තිරසර කියන එක මේ සමාජයක් ඇති කිරීම කියන එක අපේ අතීතයේ බුදුරන් වහන්සේගේ ධර්මීතර නෙමෙයි, හැම ආගම සතුනසල එක්ක ගිය ආගම සම්බන්ධ වෙන්න ඕන මේකට. ඒ සමාජයට විරුද්ධව මේ නූතන දියුණු රටවල් කියන කරපු ගෙනාපු සංවර්ධන තුළ තමයි මෙවැනි ලෝක බලවතුන් එක්සත් ජාතීන්ගේ රටවල් 192ක් සමිත රටවල් එයම අද අපිට පේන ඇමරිකාව වෙන විපාක්. පියුටෝ රිකෝ, ලංකාව, ලෝක හැමතැනම මේ හැමතැනම සබාධර්මය ලෝක නිධර්මයක් තියෙනවා. ඒ ධර්මය නීති අද අපට දඩුවන් කරනවා. ඒ දඩුවන් කරන ඇයි? අපි වරදවල් කරලා අපි කළ විනාශය නිසා. මෙන්න මේ නිසා අපිට අද මේ මූණ දෙලලා තියෙන සමාජය බලවත් කියන රටවල්ම තමයි මේ තිරසර කියන වචනයත් එක්ක අද මිලේනියම් කේකෙන් ඇවිල්ලා තිරසරට ඇවිල්ලා අද අපට ලෝකෙටම මේ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් එහෙනම් මෙතනදී මේ තියෙන අවස්ථාවේදී මම සතුට වෙනවා. ලෝක පෘථිවිය තියෙන ගෝලීයකරණය තුළ තියෙන උරුමේ අයිතිකරුවෙක් විදිහට කතා කරන්න පුළුවන් මේ කුඩා දූපතේ. බුදුරන් වහන්සේ මේ වදාළ ධර්මයේ එක්ක මතක තියාගන්න අපි. මම බුද්ධ ශාසනය මෙතිත් වුණා. එහෙනම් මේක අලුත් බලවේගකින් ඒ කමුතු කළ තැනක මම බුද්ධ ධර්මයත් එක්ක එනවා. අපිට තිරසර වචනේ අමාත්‍යංශේ ඊළඟ එනවා, වනජීවි දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශ දෙපාර්තමේන්තුවේ ඊළඟ එනවා, සත් උද්‍යානය එනවා, ඊළඟ උද්‍යද උද්‍යානය එනවා, මත්ස්‍ය එනවා, වහින වායුගෝල පොළව මේ ඔක්කොම එකට බැඳිච්ච තැනකට අද ඓතිහාසික විදියට තුන්වෙනිදා තිබිච්ච විවාදය අදට දීම ගැන ලැබුණේ එක සබාධර්මයෙන්. ලංකාවේ අවුල් 5000 ධර්මයේ ආර්සන වගේම මං හිතන ලෝකෙට අපි මේ රට ගන්නවා තිරසර භූමියක් කරන කියන එක්සත් ජාතිගේ වැඩි පිළිවෙල තුළ දැනටමත් ඇස් ඇරලා අවදිලා බලන්නේ මේ ලංකාවේ සැලසුම දිහයි. අපි ඒ තරම් සාර්ථක වැඩි පිළිවෙල නිස්සබ්දව නීති බලය නැති වුණාට පෞගිය කාලේ මව ස්කැප් එකේ එක්සත් ජාතිගේ ආසියා පැසිෆික් සමුළු රටවල් 52 මව සභාවෙදිත් කළා. ඒ මොකද ඔවුන්ගේ විශ්වාසයක් ඇති වුණා ලංකාව හරි මාර්ගයක වැඩි පිළිවෙල මගේ නිලධාරි ඔක්කොමත් එක්‍රියා කිරීම. ඒකේ ගෞරවය මම දෙන්නේ කාටද? ජනාධිපතිතුමාට, අගරුවග්‍රමාත්තුමනි, තුමාගේ ආර්ථික සංඝ අමත නිලධාරි ඇතුළු ඔක්කොට මන් දෙනවා. මේ අය විශ්වාසයක් ඇති කරලා තුන්නු ඇමති මණ්ඩලය. අපි මෙතනදී ඒ යන වැඩ පිළිවෙල තුලක අද මම කියනවා මේ අයිතිය කියන එක තිරසර භූමියක් වෙන්න නම් මිනිසාට තනියම බෑ. දැන් මේ කතා කළ සහෝදර මන්ත්‍රීවරු ඔක්කොම මට නම් වශයෙන් ඔක්කොම ගණික කාලෙම දිනනවා, සංශෝධන කරු ගෙන්නේ දිනනවා. මේ ඔක්කොම එක මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයව විපක්ෂය කියලා කරු සභාපතිනි විවේචන කළේ නැහැ. එයාගේ තිබුණ විශ්වාසයක් අනාගත බලාපොරොත්තුව කියන එක. ඒ අනාගත බලාපොරොත්තුවක් විශ්වාසය මගේ අමාත්‍යාංශය තුළ ඇති වෙන්නේ අපි ඔක්කොම එකට වැඩ කරන නිසා. මෙන්න මේ තිරසර විශ්වාසය මේ උත්තරීතර ස්වභාවය ඇති වෙන්න ඕන. මෙන්න මේකයි ඊයේ ඇති වුණු ඒ ඡන්දයත් එක්ක අද බොහොම සන්තෝෂයි අපි ගෙනාවු අද රජයක් විදියට මේ ඒකබද්ධ පක්ෂ දෙකේ එකව වෙලා ගෙනාවු කන්ස්ටිටියුෂන් ඇසම්බ්ලියේ අද බොහොම පක්ෂ ඔක්කොම එකව වෙලා ජාති ආගම් කුල ભેදේ පක්ෂ ભેදෙන් තොරව මේ රට ශ්‍රී ලංකාවක් කරන්න කියන එක. මේක තමයි තිරසර කියන්නේ. අන්න එතන ලේන්න ඕන. ඒ කරන්න නම් අපේ මනස හැදෙන්න ඕන. දැන් මෙතන කිව්වා නලින්ද වෛද්‍ය මන්ත්‍රීතුමා මොකද්ද මත් කුඩු ද්‍රව්‍ය ඔක්කොම අය කතා කළා. මට මගේ අඟ කිලිපෙළුණා. මම මහනුවර ගියලා SSP මහත්මයා කිව්වා පාසල් සිසුන් 6 දෙනෙක් මම මේ සමාව ලංකාව අහගෙන ඉන්න දෙයක් ඇහෙන්න කියන්නේ. පාසල් සිසුන් 6 දෙනෙක් ඒ පාසල් වෙලාවේ මත්කුඩු යමක් අරගෙන අත්කපාගෙන වෙච්ච දේවල් ගැන මට කිව්වා. මේකද අපි සමාජයක් කියන්නේ? මේ ගොඩනැගිලි ඇති සමාජයද අපි හදන්න යන්නේ? මම අහනවා, පරිසරයට හිතකාමි නැතුව පරිසර විනාශ කරලා සමාජයේ නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය රක්ෂණකම ළමයිට දෙන අධ්‍යාපනේ අපි වයෝවෘද්ධයට දෙනවා, ඒෙන් දෙනවා රක්ෂණකම ආපදාවලට දෙනවා, අලියා ගැහුවම ලක්ෂ පහක් දුනා දෙනවා අපි දැන්, ඉස්සර ලක්ෂයයි දුන්නේ. මේ ඔක්කොම කරන සමාජයක ලෝකයේ මේ තරම් සහනදර දෙන සහන දෙන රටක් නැහැ. නමුත් මම කියනවා තිරසර සාර්ථක වෙන්න නම්, තිරසර වැයෙන්න නම් අපි මනස හදන්න ඕන. කාගේද? මේ කකුල් දෙකේ අපේ මිනිසාගේ. මේක දෙමව්පියොත් බාර ගන්න ඕන. මේක පූජපක්ෂයත් පන්සලත් බාර ගන්න ඕන හැම ආගමකම. මම අද ගරු සභාපතිනි හරි ලස්සන මේක වුණා. මම බුද්ධ ශාසන ඇමති විදියට මගේ ලේකම්ට කිව්වා අපි හදමු මේ ඔක්කොම ආගම් එක්ක බාද කරන්න. අස්ගිරේ මහානායක හිමියෝ බෑදගෙන ගිහලා ඉම්බාන වාස මට හිමියෝ කිව්වා, ඒ නාග හමුදුරෝ යාපනට ගියාලු බිෂප් උන්නාසලත් හින්දු ආගමේ ඒ ආගමේ නායක ප්‍රධානමතුමා ඔක්කොම කිව්වලු දහම් පාසල් එකට ඒක බද කරන්න. මේ ඔක්කොම හැම ආගමකම යන්න ඕන කියලා. මම අද සතුටු වෙනවා, මම මගේ අමාත්‍යාංශයේ උපදෙස් සභාවක් ඉන්නේ මහානායක හිමියෝ වෙනුවෙන් දීපදංශවල ප්‍රධාන ඉන්නවා කැබිනට් එක වගේ ඒ උන්නාසලගේ ප්‍රධාන විදිහට පාවිච්චි කරන උපදෙස් අරගෙන තිබුණේ. හරියට මම කිව්වා මම රජ කාලේ කළා වගේ මේ ස්වාමින්වහන්සේලා වහන්සේලා දෙන උපදෙස් අනුවයි මම ක්‍රියා කරන්නේ. රජයට ඉදිරිපත් කරන්න ඒ තීරණ කියලා ඒ උඩ උන්නාසලා යෝජනා 16ක් මම දුන්නා. දෙවනිදා උන්නාසලා වඩිනවා අමාත්‍යතර ඇවිල්ලා යෝජනා මාලාව කතා කරලා හවස මම බැදගිනවා. මම කැබින් මණ්ඩල ජාතික ප්‍රතිපත්ති දෙනවා. ඒ ඒකාංශයක් මොකද්ද? ජාතික සමගිය. අද අමා හින්දු ආගමේ ලේකම් තුමාව, ඉස්ලාම් ආගමේ ලේකම් තුමාව, හලීම් මහත්මාව, බෞද්ධ ආගමේ ආවා, කතෝලික ආගමේ ආවා ලේකම් තුමාලා, අපි පොදු සැලසුමකින් ජාතික සමගිය ඇති වෙන මේ ඔක්කොම එකට වැඩ කරන සංහිඳියාව, මේ රටේ ඇති වෙන ජාතික කතිකාවක් ඇති වෙන විදිහට අද කතා කරලා මම කව වාර්තා හදන්න. ඒ හදලා මම මේක අපේ අමතර ඔක්කොම එක්කව වෙලා අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මින් ඉදිරියට ජාති ආගම් කුලවාද පක්ෂ ભેදෙන් ભેදෙන්නේ දෙන්නේ නැහැ මේ රටේ. මම පැහැදිලිව කියනවා මෙන්න මේක නැතුව නීතියක් අපි ක්‍රියා කරන්න ඕන. අපි ආදර්ශමත් වෙන පුරේසියද මේ උත්තර සභාවේ. ඒ නීතියේ මුල මොකද්ද? මනස වෙනස් කිරීම. එහෙනම් මනස හදන සමාජයකට තමන්ගේ ආගමේ දහමේ අපි පල්ලියට පන්සලට කෝවිල් රිස්ටාම් පන්සලට අපි මුල් තැනක් දෙන්න යනවා. මොකද්ද? අකිල ඇමතුමා බුද්ධ ශාසන, මම බුද්ධ ශාසන ඇමති, අකිල ඇමතුමා පුරාවිද්‍යා අධ්‍යාපන ඇමති, සංස්කෘතික ඇමති නාවින ඇමතුමා තුන්දෙනාම ඉන්නේ තුම්පත් රෑරම ඉන්නේ කුරුණෑගල. අපි වාඩි වෙන එකට මම යෝජනා කරනවා ඇමතුමා අපි ඔක්කොම මම ප්‍රධානමතු විදිහට කරපු දෙයක් කියන්නේ. මොකද්ද? දහම් පාසලට තමන්ගේ ආගමේ අනිවාර්ය කිරීම. දහම් පාසල සහතිකයක් නැතුව තමන්ගේ ආගමේ පාසලට යනවා නම් ඒ සහතිකට ගිය අයට ලකුණු ගන්න දෙන්න අපි ඇමතුමලා අපි කතා කරලා කැවිල් මණ්ඩලයට යෝජනාවක් ගේනවා. පූජකතුමාලාගේ අනුමැතිය ඇතුව යාපනයේදී කිව්වාගේ, අස්කිරි මහණීමියන්ට කිව්වාගේ ලකුණු ගන්න දෙන්න. එහෙනම් දෙමව්පියෝ තමන්ගේ දරුවා යවන්න තමන්ගේ ආගමේ පාස පාස ආයතනයට, පල්ලියට, පන්සලට, කොයිලට. ඒ ඇරියාම ලකුණු ගානක් අතුල්ලේ විදිහේ දීමේ වැඩිපිල්ල. එහෙනම් අන්න ළමයි ඔක්කොම එනවා පන්සලට, පල්ලියට, කොහිලට. එහෙනම් එතනදී දෙමව්පියොත් එන්න ඕන. අන්න ගමයි, පන්සලයි, පල්ලියයි කබද්ද කරනවා. මේ මත්කුඩු ද්‍රව්‍ය විනාශ කර නැති කරලා දාන්න ඕන මේ සමාජයේ. අපි කතා කරන මේ පනත් ගැන වැඩක් නැහැ. තිරසර සමාජයක් හදන්න බෑ. අපි පණංගු මෙන්න මෙතනින් මනසින් පණ කුඩා දරුවගේ මනසට භාවනාව, මනස පාලනය, ආත්ම ගුණවගාවල් මේ සමාජයක් ඇති කරන තුලකින් අන්න එතනින් අපි අනාගත පරිවරත් මේ රටත් හදන්න පටන් ගන්නවා. එන ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේ අපිට කටයුතු කිරීමේ රාශියක් මම කවුරු මන්ත්‍රීතුමා ලාට පක්ෂී පක්ෂී කතා කළා. මේ ඔක්කොට මගේ ස්තුතිය බුදු කරනවා. මේ ඔක්කොම නංගෝ සංඛ්‍යාට වෙලාවක් නැහැ. මට කිව්වා ඉදට ඉවර කරන්න කියලා. ඒ නිසා අද මම පුළුවන් කියලත් කියනවා ටික ගණ්ඩි කියලා. ගරු සභාපතිතුමනි, මේ අවස්ථාවේ මම කියන්න ඕන විශේෂයෙන් සුසිල් ප්‍රේමජාන ඇමතිතුමා තාක්ෂණ ලෝකයට කිව්ව. හරි, මම මේ ආණ්ඩු පක්ෂය ඉතර නෙමේ විපක්ෂයේ මන්ත්‍රීතුමාලත් මම ආරාධනා කරනවා ඒකබද්ධගෙන කණ්ඩායමට එන්න කියනවා. තමන්ගේ ආසනේ නායකත්වය ගන්න, තමන්ගේ ආසනේ පන්සල් එක පල්ලි එක සම්බන්ධ වෙන්න. මේ අපි ඔක්කොම එක්කවල මේ රට හදන තැනකට මේ උත්තරී සභාව අපි ආදර්ශවත් ගුරුවරක් ඇතිකරන ක්‍රියාවට පියවර ගන්නවා. එහෙනම් ඒ තුලක මම මේ වෙලාවේ මම කියනවා එහෙමද කමන්නේ කියලා. බොහොම ස්තුතියි. අද මේ කියරලා අපි දැන් අපේ තව එකක් තියෙනවා. කේ මගේ අද ලෝකයේ කතාන ස්වභාවතුමනි, තිරසර සමාජයක් ඇතින්න බෑ කකුල් දෙකේ මිනිසාක ඉතර. අද ලෝකයේ බලවත් වෙලන්නේ තවංශයක් තියෙනවා. කවුද බුදුරන් වහන්සේ ලංකාවට වැඩලා මොකද්ද කිය මම මේ ලංකාවේ අහගෙන ඉන්න අයිස් ජනතාවට කියන්නේ, දහම තුල ජීවත් වෙන්න මානුෂික හදවතකින් කරුණා මෛත්‍රී දුලස් ක්‍රියා කරන්න කියලා මොකද්ද? මිදු මහරහතන් වහන්සේ අශෝක මහරජතුමාගේ පුතුල් මහරහතන් වහන්සේ ඇවිල්ලා වැඩලා දේවනාතුමාට මොකද කිව්වේ? වදාලේ මහරජ මුවා මරණ හදද්දී, මහරජ ඔබ භූමිය අයිතිකරු නෙවේ, ඔබ තාවකාලික භාරකරුවෙක්, ඔබට මෙන්ම ගහකොළ සතා සිවුපාට මත්ස්‍යයට නිදහස හැසිරීමේ සැරිසැරීමේ අයිතිරිකු. මහා පරක් බහු රතුමා වැව් තුන්දස් ජලාස තුන්දස් දෙසිය කදල කිවේ මොකක්ද? අගම ඇමතිවරුණි, නුඹ මා කෙරෙහි මහවන්සේ කියනවා, මා කෙරෙහි විශ්වාසය තබව අන්න නායකයෝ දායකගේ නායකයනි, මා කෙරෙහි විශ්වාස තබව මා කෙරෙහි කරව් කිව්ලා කියලා කිව්ව වදාලේ මොකක්ද? එතුමා කිව්වේ යම් තැනක ජලය රඳවන්න පුළුවන් රඳවව් මුහුදරන්න දෙන්න එපා, ඒක භෝග වගා ගම් ආන ජලාස ඇති කරව. යම් තැනක ගල් පර්වති වේනම් එතන අරලියවැනි මල් ගස් සිටවව්. යම් තැනක භූගත සම්පත්ති වේනම් තහනම් කළා. බලන්න අද ඒවා ඔක්කොම විනාශ කරන භාවයේ මම දන්නවා. 1990 අඩි බොම්බේ තුන උස්සන බොම්බා යෝජනා ක්‍රම දෙකක්, අඩි 32 බොම්බේ තිබිච්ච එක දැන් අඩි 70 බැහැලා ජාලේ වැලිය අරගෙන දැන් අවතරක බොහොස් කාලයක් මූත්‍ර ගලයි ඉන්නේ. සබා ධර්මයේ තියෙන මේක තුළ මම කියනවා රජයට මම කැවිණ පත්‍රයක් ඉදිරිපත් කරනවා. මේ අනාගත සංවර්ධනය කියන එක අපි මිනුම් දණ්ඩක් ඇති කරගෙන ජනාතුමා ප්‍රතිඥා දීලා සීල 32 මේ කැල ඇති කරන යන තැනක වනජීව සම් දෙපාර්තමේන්තුවේ තියෙන 14ක් කැල මගේ අමාත්‍යංශ. වන සර්වේ දෙපාර්තමේන්තුව ජනාතුමාට දෙනවා 13ක්. මේක 32ක් කොහොමද ගන්න මිනිස්සු වල බෑ. තමන්ගේ පාරේ තමන්ගේ ඉඩමේ ගස් හිටවන්න ඕන. හැම ගහක්ම කපනවා නම් ගස් තුනක්වත් හිටවන නීතියක් ගේන්න ඕන. බලපත්‍රය පාර්ශවයට ගන් දෙන්න හොඳ නෑ. තමන් කරපු ගස් හිටවලා සාධක ගන්න ඕන. මේ නැත්තම් මේ ඔක්කොම විනාශයක් කාන්තාරය බවට පත් වෙනවා. මෙන්න මේ தත්ත්වය කරන්ඩ මම මේ දැන අවධානය යොමු කරලා රජයට කැමැන්නට මම බලාපොරොත්තු වෙනවා. මේ නී භයානකත්වය නැති කරලා නොකරුවොත් අපිට ඉදිරියේ විශාල ලෝක රටවල් වලින් අපට විශාල අවනම්බක් එන තත්ත්වයකට පරිසරය විනාශ කර දීලා මුහුද මාසියම් විනාශ කරලා කොරල් පර්වත විනාශ කරලා සංවර්ධනය කරන ඒක අපි දැනගන්න මිනුම් දඩ කොතරද කියලා ඒකත් මම කියනවා. එහෙනම් මේ අවස්ථාවේ විශේෂයෙන් කවුරුත් බාපතුමනි, මේ රටේ තියෙන අපි මේ වැඩපිළිවෙල මම මගේ අමාත්‍යසිනේ මම මෙහෙවන්න නෙමෙයි, මම මේක අණ දෙන්න නෙමෙයි. මගේ කාර්යය මොකද්ද? අමාත්‍යංශ බලස් දෙකක් තියෙනවා. මේ අමාත්‍යංශ බලස් දෙකට අපේ තියෙන අරමුණු අපේ තියෙන අරමුණු SDG අරමුණු 17ක්. ඒ අරමුණු 17 තමයි දැන් මේ අපිට සාත්සත් කරන්න තියෙන්නේ. මේ අරමුණු 17 අපි සාත්සත් කරන්න කොහොමද? මෙතනදී මේ දුප්පත් කිවාර මැතිඅමතුලා කියපු මේ 17 සම්පූර්ණ මිනිසාගේ ගැන කතා කරන නමුත් ගහකොළ සතා ඔක්කොමත් තියෙනවා. මත්ස්‍යය ගැන තියෙනවා. මතක තියාගන්න මේ නිසා අපිට තනිම ජීවත් වෙන්න මිනිසා අපි හිතනවා නම් අපිට තනිම ජීවත් වෙන්න පුළුවන් කියලා ගහකොළ සතා සිව්පාව පොළව ජලය වායු ගෝලය සායනතු අපිට බෑ. නමුත් මේවා ගහකොළ සතා සිව්පා සත්‍යයට ජලයට මිනිජා කියන අපේ සහයක් ඕනේ නැහැ. අපි ඒවා විනාශ කරන්න විනාශ කරන්න ලෝක නීති ධර්මයෙන් අන්න අපේ සබා ධර්මය දඩුවම් කරනවා. මොකද මේ මීඋණ කියන්නේ? මීඋණ එන්නේ ඇයි? ගමේ අය දන්නවා, එදා හිටියා ගැරන්ඩියා, දියබරියා හිටියා. කෝ බේත් ගහලා මැරිලා මීයා මුත්‍රා කරුවාම අන්න මීඋණ හැදුනා. අයි මොනරා ව්‍යාප්තල අපේ බලහදෙන්නේ නරිය නැහැ. සබා ධර්මය අපිට දඩුවම් කරන බඩන් එන. ඉතින් මේව කරගෙන පරිසරය කියන එක එක්ක අපි ජීවිතේ සහජීවනය හිතන්නේ නැත්නම් මතක තියාගන්න දේශපාලක නෙමෙයි කාටවත් මේ පොළොෙන් බේරෙන්න බෑ. අපිට නොයපොතු නොසිතුදු මහා භූමිකම්ප මුහුදු ගැලීම් විනාශ පෑවිලි මහා විනාශවල අපිට තියෙනවා. ඒකේ බේරෙන්න අපි ඔක්කොම එකව වෙලා මේ කටයුතු කරන්න ඕන. මෙන්න මේ නිසා මම මෙතනදී කතා කරන්නේ මේ தත්ත්වය අපි නැති කරගත්තේ නැත්නම් අපිට විශේෂයෙන් හරි විනාශයක් අපි ඇති වෙනවා. මේ කටයුතු අපි කරන්න වෙලා තියෙනවා. අපි ඊළඟට
අපි තව විනාඩි දෙකකින් නවත්තමු
එමුතුම. විනාඩි දෙක. එහෙනම් මම මේ අවස්ථාවේ විනාඩි දෙක කතා කරනවා නම් මම මේ ලාවේ අපි බොහොම මාකේරි විශ්වාස තියලා අතිරි ජනාතුමාත් ගරු අග්‍රමාතුමාත් කැබිනට් මණ්ඩලයත් මේ මට සහාය දීලා වැඩ කර මගේ කාර්ය මණ්ඩලයේ කරු සභාපතිවරුනි මට පළවෙනි අවුරුද්ද ලැබුණේ 105යි 50යි. අමාත්‍ය ලැබෙන මුදලෙක් නෙවෙයි. නමුත් මං ගොක් වැඩ කෙරුවා. වැඩ කරන්නේ කේන්ද්‍ර ගාල අඬන්න නෙමෙයි තියෙන්නේ. ඊට වඩා වැඩ කිරීම තමයි දක්ෂකම. මම 150යි පටන් ගත්තේ. මේ අවුරුද්දේ අපිට ලැබුණා මගේ දේ 100ක් මන් දන්නේ ගානක් වගේ මට මතක විදියට. අපි මේ පනතෙන් විශාල බලයක් දෙනවා. මේ බලය තුළින් මොකද කරන්නේ? ජනාධිපතිවරයා පත් කරන උපදෙස් කමිටුවක් කවුන්සිලයක් එන ඒකන මම කාලය ගන්න සුප්‍රීම ජනමෙතුමා කිව්වා. ඒ කවුන්සිලෙට අගමැතිතුමාගේ නියෝජිතපත් වෙනවා. මගේ නියෝජිතපත් වෙනවා. මේක තමයි කැබිනට් එක වගේ මුළු ලංකාව හස්තයක් විදියට ගමේ පන්සලේ ඉඳලා ගමේ ඉස්කෝලේ ඉඳලා ගමේ පවුලේ ඉඳලා ගමේ වැවේ ඉඳලා ගමේ කැලෑ රොදේ ඉඳලා ගමේ පාසලේ ඉඳලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිසා ලේකම් කාර්යාලය පන්සල පලාත් සභාව මේ හැම කෙනෙක්ම අමාත්‍යංශ මනස් දෙකක් එක්ක තියෙන සංස්ථා දෙපාර්තමේන්තු ආයතන මේ ලංකාවේ 432ක් මේ 432ම තමන්ගේ අමාත්‍යංශ තුල මේකේන කාර්යභාරයන් ඒ අයට අපි හදලා දීලා තියෙන පුදුර කියලා පොතේ ඒ අමාත්‍යංශයට ඇමතිතුමාගේ සම්බන්ධක තිරසරෙක් කෙනෙක් පත් කරන්න ඕන. ඊළඟට ඒ තිරසර ඇමතිතුමා පත් කරද්දී තමන්ගේ තිරසර සංස්ථා දෙපාර්තු මණ්ඩල අපේකම ඔයාට තිරගල 7ක් එන 4ක් පත් කරනවා තිරසර සම්බන්ධ නිලධාරී. ඒ 7 දෙනාත් එතුමා ඒ එස්ටිජේ අරමුණ ඉලක්කය කිසියම් සාර්ථක කරගන්න ඔවුන් හදලා ඇමතිතුමාට දෙන්නවා ලේකම්ක. අන්න ජනතුමාතුළු සමාලෝචනයක් අපේ තිරිලා පටන් ගන්නවා. එන අවුරුද්දේ එක්සත් ජාතික සමුළුවේදී තිරසර ලංකා මේ රටවල් දැන් 40ක් ඒ තමන්ගේ සාර්ථකත්වය සමුළුවට ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රකාශ කරනවා. මම බාරගත්ත එන අවුරුදු ලංකාව එන මට තියෙන සම්බන්ධකරණයයි මගේ නිලධාරිනු මේ කවුන්සිලයත් අපේ සහෝදර ඇමතිවරුත් පළාත් සභාව නගර සභාව දිසා ලේකම් ලොක්කොම ගමේ අය කියපු සත්වේ සාර්ථක වෙන්න ඉලක්ක අරමුණු ඉෂ්ට කරන වැඩ පිළිවෙල බහැලා සමාජ ආර්ථික නැගිට ආත්මික ගුණවල නැගිටින සමාජයක් මනසන සමාජයක් මත්පැන් ත්‍රව්‍ය වලින් තොර සමාජ බිහි කිරීමට අපි ක්‍රියා කරන්න ඕන. එනම් මේ අවස්ථාවේ ඒ විශ්වාසය මට තියෙන සම්බන්ධකරණය විශාල කාර්යභාරයක් මේක ආගම් එක්ක සම්බන්ධ වෙනවා. ගාකොළ සත ඔක්කොම රේනවා. මේක මම හිතලා නොපෙනෙන හස්තයකින් කරපු දෙයක්. මගේ පුළුවන් ඉතින් මම කැපක වෙනවා මේ විදිහ. මේ පොළොව වෙනේ මා ජීවිතේ කාලය තුල මම දේශවල හිටියත් නැතත් ඒ කැපවීම මම කරනවා. ඒක තමයි අවසන් උස්මතක් අපි හැම එකන. මේ විශ්‍රාම යනවා කියලා මේ නිලධාරි මහතුරු හිතන්නත් එපා. විශ්‍රාම නෑ ඔබගේ ජීවිතේ. විශ්‍රාම යන අවසන් උස්මේ හැදදාටයි. එතකන් සේවය කරන අපි ඔක්කොම. ඒ විශ්‍රාමයේදී ඔබ හොඳක් කරලා දිනනවා නම් ඒක ඔබගේ හිනාවක් මුණේවි මරණේදී. ඔබගේ දරුවන්ටත් ඒවා හරියනවා. ඒක තමයි ඵල විපාක කියන්නේ ලෝක නිධර්මය. අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා මගේ ඒක යුතුයකමක් කරනවා. සමහර මගේ නිලධාරි මම බයිරෝ තදින් ඉන්නවා. සමහර මගේ ඒ තදකම තියන්නේ මේ වැඩ කරන්නේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. අපි පඩි ලබාගෙන වරප්‍රසාද ලබාගෙන අහිංසක මිනිස්සු වැඩියෙන් මම වැඳෙමින් ලැහැසි නැහැ. කාලය බෙදියා බලන්න. දමහරි සන්තෝෂයි කියන්න. අපි සති දෙකකට සැරයක් මගේ ලේකම් ඇතුළේ ලිලිදාරි මේ දෙපාර ඔක්කොම රෑ 10 වෙනකම් අපි ආප්පයක් කන්න දෙනවා. වෙන මොකවත් නැහැ. දීලා අපි 10 වෙනකම් හවසට තමයි අපි ඔක්කොම සමාලෝචනය කරන්නේ. මා දිසමති කාලෙක කියලා ප්‍රධානමති කාලෙක කියලා මාවිලි වාරි මාර්ගපති කියලා හරි ආරම්භරයි. එහෙනම් මේකත් එක්ක අපි රට කාලි දෙබල වැඩ කරනවා. බොහොම ස්තුතියි. දැන් එහෙනම් මම ඉතන සංශෝධන වලට බහින්න වෙලා තියෙනවා.
හොඳයි. ඔතන කතාව අවසන්ද?
ඔව් ඉවරයි. ඇති.
ලංකා තිරසර සංවර්ධන
කතා ඔක්කොම ස්තුතියි.
තිරසර සංවර්ධන ප්‍රණත් කෙටුම්පත දෙවන වර කියවීම සභාව එකඟද? හොඳ කාර්යක සභාවස්තාව. ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත් කෙටුම් පත පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරව ඇමතුම
සංශෝධනයේ ඉදිරිපත් කිරීමට දෙවන පිටුවේ දෙවන වගන්තියේ පාසලනි පේලි ඉවත් කර පාස් දැක්වෙන කොටස ආදේශ කරන්න හා සමාජීය කරුණු සමග ඒකාබද්ධ වන පරිදි සහ සමතුලිතතාව රැකෙන පරිදි තීරණ
සංශෝධන සහිත දෙවන වගන්තිය සභාව එකඟද? තුන්වන වගන්තිය සභාව එකඟද? හතරවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු ආමිතුමා.
හතරවෙනි වගන්තියේ 1:20 වන පේලියට ඉක්ීතවම පහත දැක්වෙන කොටස අතුලත් කරන්න. 1 බ්‍රැකට් ජනාධිපති ලේකම්වරයා. තුන්වෙනි පිටුව 2:13 වන පේලියට ඉක්ීතවම පාත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. එසේ වුවද සභාවේ යම් රැස්වීමක යම් පළාත් සභාවකට ආදාළ වන කාරණයක් සාකච්ඡා කරනු ලබන අවස්ථාවකදී එම පළාත් සභාව විසින් නම් කරන ලද සාමාජිකයාට එම රැස්වීම සඳහා සහභාගී වීමට බලය තිබිය යුතුය. ඒ මේ 3:16 වන සහ 17 වන වේලී ඉවත් කර පාත දැක්වෙන කොටස ආදේශ කරන්න. 3 සෑම පත්කල සමාජිකුටම විද්‍යාව, ආර්ථික විද්‍යාව, පරිසර විද්‍යාව හෝ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය හෝ වෘත්ති සුදුසුකම්.
සංශෝධන සමග 4 වගන්තිය සභාව එකඟද? 5 වගන්තිය සංශෝධනයක ඉදිරිපත් කරන්න.
4 පිටුවේ 5 වගන්තියේ 29 වන පේලියට ඉක්මිතවම පාත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. තුන සභාව සෑම වර්ෂයකම සෑම මාස 3 වරක්ම රැසීම් පැවැත්විය යුතුය.
සංශෝධන සහිත 5 වගන්තිය සභාව එකඟද? 6 වගන්තිය, 7 වගන්තිය, 8 වගන්තිය සභාව එකඟද? 7 වගන්තිය, 8 වගන්තිය, 9 වගන්තිය, 10 වගන්තිය සංශෝධන ඉවත් කිරීමට
1:10 වන පේලිය ඉවත් කර පාත දැක්වෙන කොටස ආදේශ කරන්න. අධ්‍යාපනය දැනුවත්භාවය හා දිළිඳුකම පිටු දැකීමද ඇතුළුව තිරසර. 2:12 වන පේලිය ඉවත් කර පාත දැක්වෙන කොටස ආදේශ කරන්න. ඒ තිරසර සංවර්ධනයට ආදාළ යන්ත්‍රණ විගණන යන්ත්‍රණ සහ 3:26 වන පේලීවත් කර ආත දැක්වෙන කොටස ආදේශ කරන්න. ලබාගත යුතුය එවැනි ලිඛිත අනුමතයක් ලබා දීමේදී කිසිදු බැඳීමක් හෝ කොන්දේසියක් නියම නොකළ යුතුය. 4:26 වන පේලියට ඉක්මිතවම පාත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. කා බ්‍රැකට් තිරසර සංවර්ධන ඉලක්ක 17 ළඟා කර ගැනීම සඳහා ව්‍යාපති අනුමත කිරීමේ නියෝජ්‍යතන සමග සම්බන්ධීකරණය කිරීම.
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාපතිතුමා සංශෝධන ඉදිරිපත් කරනවාද?
ආර්ථික
ආනන්ද කුමාර සිනමාතුලා
දහවෙනි වගන්තිය දහය වූ දහවන පේරේ දුප්පත්කම තුරන් කිරීමද යන වගන්තිය ඇතුළත් කර පහසඳහන් සංශෝධන කළ යුතුය. අධ්‍යාපනය සහ දැනුවත් කිරීමද දුප්පත්කම තුරන් කිරීමද ඇතුළුව තිරසරක්.
ඒක කලින් ඇතුළත් කරලා තියෙනවා හත්වෙනි වගන්තියේදී.
ඒක පිළිගන්න ඕයි අපි.
සංශෝධන සහිතව දහවෙනි වගන්තිය සභාව එකඟද? 11 වෙනි වගන්තිය සංශෝධන ඉදපත් කිරීමට ගෞරවමිතුමා.
ඔව් 11 වෙනි වගන්තිය 1-7 වෙන පේළියවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න මාර්ගය 2030 වර්ෂයේ අවසාන දක්වා බලාත්මක විය යුතුය. 2 නමන සහ 10 වෙනි පේළියවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න මාර්ගය සභාව විසින් ජනාධිපතිවරයා හා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ එකත් ඇතුව ඊට සංශෝධනද 3-28 වන පේළියට ඉක්බීතවම පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. 8 අමාත්‍යවරයා විසින් තිරසර සංවර්ධන පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ උපාය මාර්ග ක්‍රියාවට නැංවීමේ කාර්ය සඳහා වෙනත් ව්‍යාපෘති අනුමත කිරීමේ නියෝජ්‍ය ආයතන සමග සම්බන්ධ කිරීම කළ යුතුය.
සංශෝධන සහිතව 11 වෙනි වගන්තිය සභාව එකඟද? 12 වෙනි වගන්තිය සභාව එකඟද? 13, 14, 15 වෙනි වගන්තිය, 16, 17, 18, 19 වෙනි වගන්තිය, 20 වෙනි වගන්තිය, 21 වෙනි වගන්තිය, 22, 23 වෙනි වගන්තිය. විසි හතරවෙනි වගන්තිය සභාව එකඟද? 25 වගන්තිය, 26 වෙනි වගන්තිය, 27 වගන්තිය, 28 වගන්තිය. පොදු සංශෝධනය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතිතුමා.
50 කෙටුපතේ තිරසාර යන වචනේ යොදා ඇති කවරෝ අවස්ථාවකදී ඒ වචන වෙනුවට තිරසර යන වචනය ආදේශ කරන්න.
සංශෝධන සහිත පොදු සංශෝධන ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික සභාව ගරු සභාපතිතුමා සංශෝධන
මතුමා එක ඉදිරිපත් කරා.
හොඳයි. සංශෝධන සහිත පොදු සංශෝධන සභාව එකඟද? ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද? පූර්විකාව සභාව එකඟද? දීර්ඝනාමය
සංශෝධන දීර්ඝනාමයේ තිරසාර යන වචන වන සැම ස්ථානිකම එය ඉවත්කොට ඒ වෙනුවට තිරසර යන වචනය ආදේශ කරන්න.
සංශෝධන සහිතව දීර්ඝනාමයේ සභාව එකඟද? නාමයේ සංශෝධනපත් කිරීමට ගෞරව ඇමතිතුමා.
තිරසාර යන වචනේ ඉවත්කොට ඒ වෙනුවට තිරසර යන වචනය ආදේශ කරන්න.
සංශෝධන සහිතව නාමයේ සභාව එකඟද? සභාවයල් රැස්වේ.
මගේ ඉන්න පිටි
පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධනය සහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. ගරු අමාත්‍යතුමා පනත්
සභාවේ අනුමැතියයි. මොකද කියන්නේ? මේකද? මේ ටිකනේ. පනත් කෙටුම්පත දැන් තුන්වර කිව යුතුයයි යෝජනා කරමි. කෙටුම්පතේ සෝදුපත්වල මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුශාංගික සංසන සදා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද? ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත් කැටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධනය සහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. ගරු සභාව කල් තැබීම
සභාපතිතුමනි, සභාව හෙට පෙරවරු 10:30 දක්වා කල් තැබීත්වය යෝජනා කරනවා.
එට පෙරු 10:30 නැවත සභාව රැස් වෙනවා. දැන් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව සල්මන් මැතිතුමා.
මුලස්සනේ සභාපතිතුමනි, I present the adjournment motion. It reads, whereas the escalating conflict in certain parts of Myanmar has resulted in loss of lives, violence against civilians, mass displacement and migration, and continue to unfold as an acute humanitarian crisis. And whereas the stateless Rohingya people have been subjected to inhuman and cruel treatment at the hands of various forces, resulting in a catastrophic humanitarian crisis. And whereas the international community has called for the immediate halt to violence and restoration law and order and protection of life and property of the people of conflict areas, this motion urges the government, as a matter of urgency, to call on the government of Myanmar to take all measures necessary to end violence and protect people from atrocities and commence a dialogue with all stakeholders with a view to arriving at a lasting and acceptable solution to the Rohingya issue. Mulasane Sabhapathumani, this motion I submitted at the request of my party leader, Honorable Minister Rauf Hakim. He was down to speak. Unfortunately, he had to leave the chamber due to a personal matter. So may I make a little contribution to the debate by way of explanation. There are about 1 million and more Rohingya in Myanmar today, and 80% of whom live in the Rakhine state. It is generally believed in Myanmar that Rohingya migrated to Rakhine state during and after the British colonial era. However, most experts outside Myanmar agree that Rohingya have been living in Rakhine state since at least the 15th century and possibly as early as 7th century. Rakhine was a kingdom from ancient times and was known as Arakan. Rakhine came under Burmese control in 1784. Subsequently, it was incorporated to British India, consequent to the first Anglo-Burmese War of 1824. And Burma became a British colony in 1885. Finally, Burma attained independence in 1948. Myanmar is one of the most ethnically diverse countries in the world, with 135 officially recognized races, but Rohingya was not recognized as one. Almost every ethnic group in Burma has rebelled against the country's history, and some of them continue to do so. It is believed interracial tension was a result of colonial past. Just before gaining independence in 1947, the Burmese government and the number of recognized ethnic groups signed the Panglong Agreement with a view to solve long-standing demands of various ethnic groups. The second round of Union Peace Conference, called the 21st Century Panglong Conference, was held in May this year. This time, too, the Rohingya was not invited. Many claim that the unfolding situation in Rakhine State is exaggerated and blown out of proportion for propaganda. Further, it was claimed that Rohingya are not persecuted or discriminated against. But the fact remains, Rohingya are stateless even today and subject to most inhuman treatment at the hands of various forces. I would pose the question with respect that if Rohingya issue is not a serious one, one failed to understand why an advisory committee, Commission on Rakhine State, was appointed in September 2016 at the request of Aung San Suu Kyi. The commission was chaired by ex-Secretary General of UN, Mr. Kofi Annan, and mandated to analyze the present situation of all communities in the Rakhine state. There have been a number of cycles of violence against Rohingya from time to time. Every time, lives were lost, mass displacement, and persecution of people. The current wave of violence has resulted in more than 400,000 Rohingya fleeing Myanmar, of what half of which them are children. According to witness and mass media reports, after Rohingya flee their homes, the entire villages and their belongings were being destroyed, totally erasing any evidence of human habitation. This has all the hallmarks of ethnic cleansing. In fact, the UN Secretary General Antonio Guterres has branded it as a textbook example of ethnic cleansing. He said at a recent press conference meet that when one-third of the Rohingya population had to flee the country, could you find a better word to describe it? It is unfortunate that these unprecedented human rights violations and crimes against humanity take place after the transition of Myanmar to civilian rule under the leadership of Nobel laureate Aung San Suu Kyi. The global community has a moral responsibility and the right to seek justice for Rohingya people. Responsibility to protect is a global political commitment which was endorsed by all member states of the UN at the 2005 World Summit to prevent genocide, war crimes, ethnic cleansing, and crimes against humanity. Sri Lanka offers a unique example of solving issues relating to stateless people through legal and diplomatic initiatives. In fact, the Second Republican Constitution specially protected the stateless persons through the grant of certain fundamental rights to them. Sri Lanka and Myanmar have been close allies and friends for almost 7 decades. Diplomatic relations with Myanmar commenced in 1949, and our mission in Yangon was one of the first 5 overseas missions opened by Sri Lanka after independence. Even before commencing modern-day diplomatic relations, Theravada Buddhism was the link between the two countries. There have been frequent exchanges of pilgrims and scriptural knowledge. Origins of Ramanya and Amarapura Nikayas can be traced to Burmese influence and assistance. Kings of Sri Lanka, especially Vijayabahu I, who was in conflict with the Cholas, received economic aid from King Anwartha of Burma, and so received assistance in reorganizing the Sangha in Sri Lanka. Therefore, both countries have many things in common. Therefore, I would urge the Honorable Minister of Foreign Affairs in this context, the government, to use the friendship and cordial relation with Myanmar to urge the government of Myanmar to protect the Rohingya people and also to enter into a dialogue with the concerned parties. I thank you.
Thank you. යෝජනා ශ්‍රී කිරීමට ගෞරව මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා
සභාපතිතුමනි සල්මාන් ගරු සල්මාන් මන්ත්‍රීතුමා විසින් ඒ යෝජනා කරපු ඒ යෝජනාව මා විසින් ස්ථීර කරමින් ගරු සභාපතිතුමනි අද වෙනකොට අපි මියන්මාරේ ජීවත් වෙන රොහින්යා ජනතාවට එරෙහිව අද විශාල ජනඝාතන යුද්ධයක් එම නැත්නම් ඒ විනාශයක් කලවමින් පවතිනවා මං හිතන්නේ මේ තියෙන තත්ත්වය ලෝකයේ කිසිදු රටක් එහෙම නැත්නම් මනුෂ්‍යත්වයේ අගේන සියලු දෙනාම අපි කවුරුත් අපි ඒක පිළිගන්නේ නැහැ. අපි විශේෂයෙන්ම මේ ලෝකයේ දිහා අද ලෝකයේ ඊටාම අද මනුෂ්‍යත්වය හා මානව අයිතිවාසිකම් කතා කරන යුගයක් ලෝකේ කවදාවත් මෙවැනි යුගයක් තිබුණේ නැහැ. අද ලෝකයේ දිහා අපි මානුෂික පැත්තෙන් බලනකොට මියන්මාරයේ විතරක් නෙමේ ලෝකේ කොයි රටක මේ වගේ මනුෂ්‍ය ඝාතන සිද්ධ වුණත් අපි සියලු දෙනාම ඒකට විරුද්ධව සියලු දෙනාම අපිට ඒක එකහනින්ම ඒවා හෙලා දක්වමින් ඒවට විරුද්ධව කතා කරනවායි කියන එක අපි සියලු දෙනාම දන්නා කාරණයක්. ඉතින් මං හිතනවා මේ වෙලාවේ මියන්මාරයේ මේ සිදුවෙන වාර්ගික සුද්ධයක් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්තුමා හඳුන්වලා තියෙනවා මේක වාර්ගික සුද්ධයක් කියලා. එතකොට මේ තියෙන ගමනත් එක්ක අද ලෝක ප්‍රජාවට ජාත්‍යන්තරයට විශාල බලපෑමක් අද මේ මියන්මාරයේ සිදුවෙන දේවල් ගැන අද සිද්ධ වෙලා තියෙනවා. මං හිතනවා මේක තුල අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මියන්මාරයේ ජනතාව අවුරුදු ගණනාවක් හමුදා මිලිටරිමි පාලනයකට යටත් වෙලා හිටපු ජනතාවක්. ඒ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා ඒ තිබුණු මිලිටරි ජුන්ටාව ඒව සැලකුවේ නැහැ. ඒ මිලිටරි ජුන්ටාව විශේෂයෙන් ඔවුන්ගේ පාලනය රැකගන්න මියන්මාරයේ ජනතාව කාලයකදී විශාල වශයෙන් ඔවුන්ව අඩත්ේට්ටුම් කරලා ඔවුන්ව සිරගවල් වලට දාලා ඔවුන්ගේ මානව හිමිකම් අහිමි කරලා කාලයක් තිබුණා. මං හිතන්නේ ඒකට විරුද්ධව තමයි අද මියන්මාරයේ නිල නොවන නායිකාව හැටියට පත් වෙලා ඉන්න නොබල් සාමතාගේ ලැබපු අවුන් සා සුකි මහත්මිය ඒ හමුදා ජුන්ටාවට විරුද්ධව තමයි එතුමිය එදා නැගී හිටියේ. එතුමිය එදා නැගී හිටිනකොට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගෙන අපි සියලු දෙනාම එදා අවුන් සා සුකිගේ නිදහස වෙනුවෙන් එතුමියගේ අරගලය වෙනුවෙන් අපි සියලු දෙනාම අපි සුබ පැතුවා. අපි ඒක වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒක වෙනුවෙන් අපි එදා මියන්මාරයේ හිටපු හමුදා පාලකයන්ට විරුද්ධව අපි කතා කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අවුන් සා සුකි මහත්මියට නොබල් සාමත්‍යාගය පවා එතුමියට හිමි වුණා. නමුත් අද එතුමිය මියන්මාරයේ පාලනයේ යම් කොටසක් යම් වගකීමක් දරන නායිකාව හැටියට අද එතුමිය අපොහොසත් වෙලා තියෙනවා. එතුමියගේ එතුමියගේ යම් වගකීමක් තියෙන රජයක් හැටියට එතුමියට යම් බලපෑමක් කරන්න පුළුවන් රජයේ ඉන්න කෙනෙකු හැටියට එතුමියට අද අපෝසත් වෙලා තියෙනවා මේ සිද්ධ වෙන මේ මිනිස්සු ඝාතන මේවා නවත්ත ගන්න අද එතුමිය අපෝසත් වෙලා තියෙනවා. අද ඒ හින්දා අද ලෝකයේ ඉන්න නොයෙකුත් නායකයෝ විශේෂයෙන්ම සියලුම රටවල් වල නායකයෝ තමන්ගේ කනස්සල්ල අද පල කරලා තියෙනවා. විශේෂයෙන්ම දලයි ලාමා වගේ නායකයෝ පවා අද මියන්මාරයේ සිද්ධ වෙන දේ ගැන ඒගොල්ලන්ගේ කනස්සල්ල එතුමාගේ කනස්සල්ල එතුමා අද අද ඒක අපි දැක්ක පෞගිය පුවත්පත්වල ඒවා පළ වුණා. ඉතින් මම හිතනවා මේක ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නෙමේ ලෝකේ මිනිස්සුත්වයට පවා තර්ජනයක් කියලා මම හිතනවා. ඉතින් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට විශේෂයෙන්ම බෞද්ධ ආගම පිළිබඳ බෞද්ධ දර්ශනය පිළිබඳ මියන්මාරයත් එක්ක දීර්ඝ සම්බන්ධයක් තියෙන රටක් හැටියට මම හිතනවා අපිට මියන්මාරේ රජයෙන් අපි ලංකාව ආණ්ඩුව හැටියට අපිට යම්කිසි ඉල්ලීමක් එහෙම නැත්නම් යම්කිසි පණිවිඩයක් ඔවුන්ට දෙන්න පුළුවන්. අපි මේ රටවල් එකේ තියෙන ඓතිහාසික සම්බන්ධකම උඩ අපිට මියන්මාරේ ජීවත් වෙන ඒ රොහින්ග්‍යා ජනතාවගේ මානව ඓතිහාසිකම් ආරක්ෂා කළ යුතුයි, ඔවුන්ගේ ජීවත් වීමේ අයිති ආරක්ෂා කළ යුතුයි, ඔවුන්ගේ තියෙන සියලු දේපල ආරක්ෂා කළ යුතුයි කියන ඉල්ලීම මේ පණිවිඩේ අපිට දෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද ලෝකේ මේ යන ගමනත් එක්ක මියන්මාරයත් අද මේ යන තත්ත්වයත් එක්ක මම හිතනවා ලෝකේ මේ වගේ රටවල් ලෝකයේ සමහර රටවල් මේ බවට පත් වුණා. අද ඉරාකය, සුඩානය, අපි දන්නවා යේමනය, ලිබියාව මේ වගේ රටවල් වල අද සිදුවෙන මිනිස් ඝාතන අපි කවුරුවත් පිළිගන්නේ නැහැ. අපි මොන ආගමේ නාමයෙන් ඒව කළත් අපි හෙලව හෙලා දකිනවා. කිසිදු ආගමක අපි දන්නවා ආගමික නායකයන් ශාස්ත්‍රවරයන් කවුරුවත් මේ වගේ ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දීලා නැහැ. මේ ප්‍රචණ්ඩත්වය හරි කියලා කවුරුවත් ඒ වෙනුවෙන් කතා කරලා නැහැ, ඒ වෙනුවෙන් පිටී හිඳලා නැහැ. ඒ නිසා ලෝකයේ අදහන සියලුම ආගම් සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය හා මනුෂ්‍යත්වය පිළිබඳ තමයි කතා කරලා තියෙන්නේ. මං හිතන්නේ අපිත් මිනිස්සු හැටියට අද මියන්මාරයේ සිද්ධ වෙන මේ දේ හෙලා දකමින් අපි රටක් හැටියට මේ පණිවිඩය බුරුමේ ඉන්න මේ මියන්මාරයේ ඉන්න පාලකයන්ට ලබා යුතුයි කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Amir Ali.
Bismillahir Rahmanir Rahim. இன்று மியன்மாரின் ரோஹிங்கியா பிரதேசத்தில் இருக்கிற இடத்தவர்களை அவர்கள் மீது அதிகரித்து வரும் மோதலின் விளைவாக உயிரிழப்புகள், வன்முறைகள், கொடூரமான மனித படுகொலைகளை தடுத்து நிறுத்தி நிலையான தீர்வுக்கு செல்ல வேண்டும் என்று மியன்மார் அரசாங்கத்தை கோரும் பிரேரணையை கௌரவ சல்மான் அவர்கள் இந்த சபையிலே ஒத்திவைப்பு பிரேரணையாக கொண்டு வந்தமைக்காக அவருக்கு நான் இந்த இடத்திலே நன்றி கூற கடமைப்பட்டவனாக இருக்கிறேன். அண்மை காலமாக இந்த பர்மாவிலே ரோஹிங்கியா பிரதேசத்திலே நடந்து கொண்டிருக்கிற மனித படுகொலைகள் சம்பந்தமாக உலகத்திலே இருக்கிற எல்லா இனத்தவர்கள் மீதும் ஒரு அதிர்ச்சியினையும் ஒரு ஆழ்ந்த அனுதாபத்தினையும் இந்த உலகத்திற்கே கொடுத்து கொண்டிருக்கிற நிகழ்வாக நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. பர்மாவை பொறுத்தவரையிலே ரக்கையின் மாநிலத்திலே அந்த பிரதேசத்திலே ரோஹிங்கியா முஸ்லீம்க சமூகம் 500 வருடத்துக்கு மேலாக அந்த பிரதேசத்திலே அவர்கள் வாழ்ந்து வருகிறார்கள். ஆனால் அவர்களுடைய பூர்வீகம் பங்களாதேஷை கொண்டதாக அறிய முடிகிறது. இவர்கள் அந்த நாட்டிலே 2 வீதமாக பர்மாவிலே ரோஹிங்கியா பிரதேசத்திலே 2 வீதமான முஸ்லீம் சமூகம் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அந்த நாட்டிலே 100க்கும் மேற்பட்ட இனத்தவர்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அப்படி வாழ்ந்து கொண்டிருக்கின்ற பொழுதும் அநேகமான சமூகத்தினரை பர்மா அரசாங்கம் ஏற்றுக்கொண்ட பொழுதிலும் கூட இந்த ரோஹிங்கியா பிரதேசத்திலே வாழ்கிற மக்களை ஒரு சமூகமாக, ஒரு இனமாக அவர்கள் அங்கீகரிக்கவில்லை. அவர்கள் வேறு பிரதேசத்திலிருந்து வந்தவர்கள் அல்லது எங்களது நாட்டை ஆக்கிரமிக்க வந்தவர்கள் என்கிற அடிப்படையில் காரணமாக அவர்கள் அங்கீகரிக்க தவறியிருக்கின்ற காரணத்தினால்தான் இந்த பிரச்சனைகள் அந்த பிரதேசத்திலே ஒரு தீவிரவாத கண்ணோட்டத்திலே அங்கு காணக்கூடியதாக இருக்கிறது. சபைக்கு தலைவர் தலைமை தாங்கும் தலைவர் அவர்களே, இது அநேகமாக உலக வரலாற்றிலே ஒரு இன சுத்திகரிப்பு என்றுதான் சொல்லுகிறார்கள். இந்த பிரச்சனையால் பாதிக்கப்பட்டு போயிருக்கிற ரோஹிங்கியா பிரதேசத்திலே இருக்கிற மக்கள்
இதுவரையிலே 17 நாடுகளுக்கு அவர்கள் குடிபெயர்ந்து சென்றிருக்கிறார்கள். இருந்தும் அங்கும் அவர்கள் அடிப்படை வசதிகள் இல்லாத ஒரு நிலைமையிலே வாழக்கூடிய பிரச்சனைகளை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. இதில் என்ன பிரச்சனை என்று சொன்னால், உலகத்திலே எல்லா நாடுகளிலும் பிரச்சனைகள் நாங்கள் கடந்த காலத்திலே கண்டோம், எமது நாட்டிலும் கண்டோம். ஆனால் பிரச்சனைகளுக்கு பரிகாரம் மனித படுகொலைகள் அல்ல. மனித படுகொலைகளின் மூலமாக, இன சுத்திகரிப்பின் மூலமாக ஒரு சமாதானத்தை பெற்று முடிக்கலாம் அல்லது ஒரு நாட்டை பாதுகாத்து விடலாம் என்று நாங்கள் நினைத்துக் கொள்வது என்பது ஒரு மனித நேயத்துக்கு முரண்பட்ட செயலாக நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. தினமும் எங்களுடைய முகநூல்களை அல்லது ஊடகங்களை நாங்கள் பார்க்கிற பொழுது மனித படுகொலைகள் எவ்வாறு நாங்கள் கற்பனைக்கு கூட எதிர்பார்க்க முடியாத நிகழ்விலே அந்த மனித படுகொலைகள் நடந்து கொண்டிருக்கிறது. அவர்களை உயிரோடு அறுக்கிறார்கள், உயிரோடு புதைக்கிறார்கள், உயிரோடு எரிக்கிறார்கள், உயிரோடு தீயிட்டு கொளுத்துகிறார்கள். இந்த ஒரு நிகழ்வு இந்த காலகட்டத்திலே உலகத்திலே நான் நடக்கிறேன், பர்மாவிலே நடப்பது என்பது மிகவும் கவலைக்குரிய விடயமாக இருக்கிறது. ஒரு பௌத்த நாடாக இருந்து செயல்படுகின்ற, ஒரு தர்மத்தை போதிக்கின்ற இந்த நாட்டிலே இருந்து இவ்வளவு ஒரு அசிங்கமான அருவறுப்பான விடயங்கள் நடந்து கொண்டிருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. உலகத்திலே எந்த நாட்டிலே எப்படி இனழிவுகள், இன சுத்திகரிப்புகள் யாராக நடந்தாலும் சரிதான், அது பிழை என்பதை இந்த சபைக்கு நாங்கள் தெளிவாக இருக்கிறோம். இந்த நாட்டிலே இருக்கிற எல்லோருமே அதிலே தெளிவாக இருக்கிறார்கள். எனவே இந்த பிரச்சனை அந்த நாட்டுக்கு நிழல் பிரதமராக இருக்கிற சமாதான நோபல் பரிசை பெற்றுக்கொண்ட ஆன்சான் சுகி அவர்களுடைய கவனத்திற்கு இதை இந்த விடயம் செய்யப்பட வேண்டும். அவர்கள் இதுவரை மௌனமாக காத்து கொண்டிருக்கின்ற ஒரு விடயம் மனித நேயத்திற்கு அப்பால் பட்ட ஒரு விடயமாக நாங்கள் பார்க்கிறோம். இது ஒரு இன சுத்திகரிப்பு. இன சுத்திகரிப்பு என்பது கடந்த காலங்களிலே பல நாடுகளிலே நாங்கள் கண்டுகொண்ட விடயம். ஆனால் இப்படி கொடூரமாக கொலை செய்து சிறுவர்களை, குழந்தைகளை, கற்பிணி தாய்மார்களின் வயிற்றை கிழித்து சிசுவை எடுத்து அவர்கள் கொலை செய்கின்ற ஒரு மனித நேயத்திற்கு அப்பால் பட்ட விடயத்தை எந்த ஒரு மதமும் எந்த ஒரு தர்மமும் நேர்மையாக இதை சொல்லாது. அந்த அடிப்படையிலே இன்று கௌரவ இந்த உறுப்பினர் அவர்கள் கொண்டு வந்திருக்கிற இந்த பிரேரணை மூலம் நாங்கள் எதிர்பார்ப்பது அந்த நாட்டிலே வாழுகிற மக்களுக்கு ஒரு நியாயம் பெற வேண்டும் அல்லது அவர்களுடைய பிரச்சனைகளை தீர்த்து கொடுக்க வேண்டும் என்ற செய்தியை எங்களுடைய கௌரவ வெளிநாட்டு அமைச்சர் அவர்கள் அதற்குரிய சம்பந்தப்பட்டவர்களோடு இந்த செய்தியை சேர்ப்பிக்க வேண்டும் என்கிற எதிர்பார்ப்பு தான். ஐக்கிய நாடுகளுக்கு அமைப்புக்கு பொறுப்பாக இருக்கிற செயலாளர் நாயகம் அவர்கள் அண்டனியோ குட்ரெஸ் அவர்கள் சொல்லுகிறார்கள், இராணுவ நடவடிக்கை உடன் நிறுத்தப்பட வேண்டும் என்று சொல்லுகிறார்கள். இராணுவமும் அந்த பிரதேசத்திலே வாழ்ந்து கொண்டிருக்கின்ற சாதாரண பொதுமக்களும் இணைந்துதான் இந்த விடயத்தை செய்கிறார்கள். மனித படுகொலைகளை, இந்த அநியாயத்தை, வஞ்சம் தீக்குகின்ற விடயத்தை அவர்கள் செய்து கொண்டிருக்கிறார்கள். இந்த விடயம் நிறுத்தப்பட வேண்டும். எனவே எங்களுடைய எதிர்பார்ப்பு, அது எந்த நாட்டில் எந்த இனத்தவர் செய்து கொண்டாலும் மனித படுகொலைகள் என்பது, சிசு கொலை என்பது, அல்லது கற்பிணி தாய்மார்களை அவர்களுடைய வயிற்றை கிழித்து அந்த குழந்தைகளை எடுத்து துவம்சம் செய்வது என்பது, அல்லது வேறு ரீதியாக நெருப்பிலே போட்டு அவர்களை உயிரோடு சித்திரவதை செய்வது என்பதெல்லாம் நாங்கள் கடந்த காலத்திலே வரலாறுகளில் கூட கண்டிராத நிகழ்வுகளை இப்பொழுது நாங்கள் கண்ணூடாக காண கிடைப்பது என்பது இது எந்த மனித நேயத்திற்கும் உடன்படாத ஒரு செய்தி. இது கவலையோடு இந்த சபையிலே நாங்கள் தெரிவித்துக் கொள்கிறோம். அந்த வகையிலே எனவே இந்த விடயத்திலே இலங்கை அரசாங்கமும் மௌனம் சாதிக்காமல் இந்த விடயத்திலே எங்களுடைய இந்த நாட்டினுடைய பாரம்பரியம், இலங்கை நாட்டினுடைய கலாச்சாரத்தையும் பாரம்பரியத்தையும் மேன்மைப்படுத்துகின்ற வகையிலே இந்த நாட்டு அரசியல் தலைவர்கள் இதில் தலையீடு செய்ய வேண்டும் என்று கேட்டு வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. கௌரவமித்துமா கதா கரணோது கௌரவமித்துமா கௌரவமித்துமா கதா கரணோ இட்ட பாசி உத்துமலாட கதா கிரியாகி மித்துமாட்ட யாண்ட தீரனிசா
ஹோனரபிள் பிரசைடிங் மெம்பர் த ரோஹினி ஐஷூ இஸ் அ வெரி complicated and it has a very long history. But the issue has attracted global attention after the violence that took place in the state of Rakhine. We know that close to 1 million Rakhinis have fled to Bangladesh and to other neighboring countries as refugees. International attention is drawn to this issue as day by day the situation is worsening due to lack of food, shelter, health facilities, and environmental reasons. Likewise, the government of Sri Lanka is concerned about the humanitarian aspect of the refugees and the emerging tension between Bangladesh and Myanmar that are both friendly countries of Sri Lanka. Sri Lanka is closely studying the statements issued by the UN, the UN Commission for Refugees, the UN Human Rights Council, rights groups, and countries that are concerned on the issue. Honorable Presiding Member, Sri Lanka and Myanmar are steeped in history based on the Theravada Buddhism. Our relations date back to the 4th century BC, where Myanmar monks frequently visited the Mahavihara of Anuradhapura to imbibe orthodox traditions of Buddhism in order to propagate in their own country the religion. In 1865, with the establishment of the Ramanya Nikaya, it was an unparalleled milestone of relations between both countries. Sri Lanka and Myanmar enjoy good relations in multifaceted areas of cooperation, which have consolidated further with the establishment of diplomatic relations in 1949. I say these things because therefore you may agree that the issue is very sensitive to the Buddhists in Sri Lanka, and we have also to look at the concerns of the Muslims of Sri Lanka as well. Therefore, Sri Lanka should have a rational and cautious approach in this issue. The government of Sri Lanka has continued to closely observe the situation with regard to the refugee Rohingya community and continued to cooperate with international and religious and regional initiatives addressing the issue of the Rohingya community. Despite not being a signatory to the 1951 Convention and the 1967 Protocol on the Status of Refugees, Sri Lanka has been handling cases of asylum refugees in terms of the agreement signed between the government of Sri Lanka and the UNHCR in 2005. I might add here that even Rohingya refugees have been given shelter in Sri Lanka in the past, and if there are any refugees that spill over, we will, on humanitarian grounds, not look the other way, but render whatever assistance we can to those persons. Sri Lanka is deeply concerned over the current development in the Rakhine state that has drawn the attention of the international community. The government of Sri Lanka calls on the government of Myanmar to take urgent measures to ensure the safety and security of all civilians in the region and bring the law and order situation under control. Sri Lanka firmly believes that Myanmar, as a close friend of Sri Lanka, will win the credibility of the international community by restoring law and order, peace and stability through legitimate means. Thank you, Presiding Member.
Thank you very much.